Honorable Pume Anipa Pascal, you have 6 minutes.
Aru, niyojakara sabha sabhapatumani, mang stutiyanta wenama yamasthaveedi, visheshayenma apanayanaya sambandhayen badu panata adalawa pawathana vivadayedi avastha laba deem pilibandawa. ඒ වගේම මේ අවස්ථාවේදී අපි දන්නවා කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වය කතා නොකරම් බෑ. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ ගම්මාන තුනක් හුදකලා ගම්මාන බවට පත් කරලා තියෙනවා. ඒ හුදකලා ගම්මාන තුල භික්ෂුන් වහන්සේලා පස් නමක් ආසාදන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔවිටිගල සුමේද හාමුදුරන් ඇතුළු භික්ෂුන් වහන්සේලාට ඉක්මන් සුවය මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී අපි ඒ සම්බන්ධයෙන් නිශ්චිත පියවර අරගෙන තියෙනවා. ඊයේ විශේෂයෙන්ම මුළු කළුතර දිස්ත්‍රික්කයේම ඉන්න අදාළ නිලධාරීන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවලා සෞඛ්‍යාංශය, ආරක්ෂකාංශය, ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් කැඳවලා ඒ සඳහා අවශ්‍ය කරන කාර්ය සාධනය, බලකාය කාර්ය සාධන සැලැස්ම සකස් කරලා ඉතාමත් ඉක්මනින් ඒ කටයුතු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ කොවිඩ් 19 හුදකලා වෙච්ච ගම්මාන තුල තමයි මේ ආසාදිතයන් 30 දෙනාගෙන් 29ක් ඉන්නේ. අපි ඒ ගම්මාන ඉතාමත් ඉක්මනට හුදකලා ගම්මාන බවට පත් කරලා ඒ ගම්මාන වලට අවශ්‍ය කරන සැපයුම් මාර්ග නිසි පරිදි සකස් කරලා ඒ කටයුතු සිද්ධ කරමින් පවතුන. ඒ වගේම සෞඛ්‍යංශයට අවශ්‍ය කරන සියලුම පහසුකම්, වාහන පහසුකම් ඇතුළු සියලුම පහසුකම් දිස්ත්‍රික් ලේකම් සහ දේශපාලන අධිකාරියේ නායකත්වයට තේ ක්‍රියාත්මක කරන ලද මෙහුම් කමිටු හරහා සපයලා තියෙනවා. ඒක නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේ වෙනකිට අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙලා නැහැ කියලා. කළුතර දිස්ත්‍රික්ක පුරාම ඉතාම සාර්ථක සිද්ධන. ඒ වගේම අපි PCR පරීක්ෂණ සඳහා 433ක් යවලා තියෙනවා මේ වෙනකොට. ඒ 433න් 300කම වාර්තා පැමිණලා තියෙන 300 තුල ඉන්නේ 30යි. ඒ 29ක්ම තියෙන අර හුදකලා ගම්මාන තුල. ඒක නිසා තමයි සුපරීක්ෂාකාරීව මතුම කලාපය තුලත් දිස්ත්‍රික්කයේ තුලත් සුපරක්ෂාකාරීව දැඩි අවධානකින් යුක්තව ආරක්ෂකාංශ පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම මතුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල අධීක්ෂණ එහෙම නැත්නම් මෙහෙයුම් කාර්යාලය පිහිටවල තියෙන ඒ සඳහා ඕනම කෙනෙකුට පැමිණිලා ඒගොල්ලන්ගේ තොරතුරු, ප්‍රශ්න, යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ මේ 2500කට අධික සංඛ්‍යාවක් ඉන්න මේ ගම්මාන තුන තුළ ඒ 2500කට අධික පවුල් සංඛ්‍යාව තුළින් අඩු ආදායම්ලාභී පවුල් සහ සමෘද්ධි පවුල් 1350ක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඉතාමත් ඉක්මනින්ම අපි ආහාර සලාක සහ රුපියල් 5000 දීමනාව ලබා දීමටත් කටයුතු කරන ඒ ලැබෙන තත්ත්වය අනුව. ඒක නිසා ඒ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට කියන්න තව විශේෂ පණිවිඩයක් තියෙනවා. මතුකම තත්ත්වය අපිට කියන්න බෑ ව්‍යාප්ත වෙන්නේ නැහැ කියලා, පැතිරෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මේ ළඟදි පනවපු සියලුම නීති රීති ඉතාමත් ක්‍රමානුකූලව වගකීමෙන් යුක්තව පිළිපදින එක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ අත්‍යවශ්‍ය දේ පිළිපැදීම තුලින් තමයි අපිට මේක මගහරවා ගන්න පුළුවන් වෙන්නේ. සියලුම ජනතාව එක පෙරමුණක ඉඳගෙන ඒ නීති රීති අනුගමනය කිරීම තුලින් තමයි අපිට මේක පරාජය කරන්න හැකි වෙන්නේ. ඒ වගේ මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. අපේ ඉහළ ආයුර්වේදය භාවිතා කිරීම මෙතනදී
honorable member you have 2 more minutes.
කියුතු දෙයක් තියෙනවා. චීනය චීන වෙදකම පාවිච්චි කරනවා COVID-19 පරාජය කරන්න. ඒ වගේම චීනය මේ මුළු රට ලෝකෙටම ඔවුන්ගේ වෙදකම අපනයනය කරනවා. චීන කටු චිකිත්සා තුළු වෙදකම මෙහෙට ඇවිල්ලා තිනවා. ඒක නිසා ඒ වගේම හුමාල ප්‍රතිකාරය චීනයේ භාවිතා වෙනවා ඉතාම සාර්ථකව. ඒක නිසා ලංකාවෙත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම කියනවා සියලු දෙනා හෙළ වෙදකම පාවිච්චි කරලා, හුමාල ප්‍රතිකාරය පාවිච්චි කරලා අපේ සිසිර ජයකොඩ මැතිතුමා මේ වෙනකොට ප්‍රතිකාර දෙකක් ඉදිරිපත් කරලා තිනවා. ඒවා පාවිච්චි කරලා මේ COVID-19 පරාජය කිරීම සඳහා අපේ හෙළ වෙදකමත් ආයුර්වේදයත් පාවිච්චි කළ යුතුයි කියන එක, මේ අපි කරන ක්‍රියාවලිය සඳහාත් ඒ ක්‍රියාවලියට හෙළ වැදගමත් ආයුර්වේදයත් ඇතුළත් කිරීම තුළින් අපිට මේ කොවිඩ් 19 මාර්යාව පරාජය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ අපනයන පනත අපනයන සංවර්ධන පනත යෝජනා කිරීමේදී පනත වෙනස් කිරීමේදී මට කියන්න තියෙන දේ තමයි ආයුර්වේදය හෙළ වැදගම ඉතාමත් සාර්ථකව අපිට පුළුවන් අපනයනය කරන්න අපනයන භාණ්ඩයක් බවට පත් කරන්න අපේ දේ අපනයන භාණ්ඩයක් බවට පත් කිරීමේ හැකියාව තියෙද්දී ඒක යට ගහගෙන ඉන්නේ නැතුව අපේ තියෙනවා සෞභාග්‍ය දක්ම තුල හෙළ වෛද්‍ය සභාවක් හදන්න ඕනේ කියලා අපේ ඉතාමත් ඉක්මනින් හදන හෙළ වෛද්‍ය සභාව අවුරුදු 5000කට අධික කාලයක් තිස්සේ සැඟවලා තිබුණු සංගවා තිබුණු ඉංග්‍රීසින් විසින් පාගා දමා තිබුණු ඒ වෙදකම නියම තලයට ගේන්න අවශ්‍ය කරන කටයුතු මේ වසර පහ මාර තුල අපි කරනවා. එදා බුද්ධික පතිරණ මැතිතුමා විසින් ඉදිරිපත් කර කංශා සම්බන්ධයෙන් කංශා කියලා කියන්නේ සුද්ධ තහනම් කරපු අපේ හෙළ වෙදකම තුල ඉතාමත් සක්‍රීයව සාර්ථකව පාවිච්චි කරපු ඖෂධයක්. අපි දන්නවා මධ්‍යසාර තිනවා ආයුර්වේදය තුල. ඒ වගේ මධ්‍යසාර පානය කළා මත් වෙනවා. නමුත් ආයුර්වේදයට මධ්‍යසාර ගන්න එක නවත්තලා නැහැ. ඒක නියම විදිහට පාවිච්චි කරන එක තමයි වැදගත් වෙන්නේ. කංශා කියන එකත් ආනාදිමත් කාලයක් තිස්සේ අපේ හෙළ වැදගමට පාවිච්චි
කරනවා.
මේ කොවිඩ් 19 ඉතරක් නෙමෙයි මේ අපනයනය සම්බන්ධයෙන් කතා කරනකොට අපේ හෙළ වැදගම ශක්තිමත් කිරීම තුලින් මේක පරාජය කරන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරලා අපි මේක ජයගමු. ඒ වගේම මේ මෑතකදී පනවපු නීති රීති ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරමු. ඒ වගේම ජනතාව විසින් කලුතර ජනතාව විසින් මේ නීති ක්‍රියාත්මක කළ මේ කොවිඩ් 19 පරාජය කරමු කියලා ඉල්ලා සිටිනවා. කතානායකතුමනි ඔබ සැමට ස්තුතියි.
Thank you. Honorable Ishak Rahman, you have 4 minutes.
ගරු සභාපතිතුමනි, සෙස්පද අපනායනය සම්බන්ධව ඔබතුමා වේලාව දීපුක ඔබතුමාට ස්තුතියි. අපේ රටේ රජවරුන්ගේ කාලේ ඉඳලා ලංකාව අපනායන වෙච්ච රටක්. එතනින් පස්සේ සුද්ධංගේ කාලෙත් අපේ රට අපනායන කරපු රටක්. ලෝකයේ අනිත් රටවල බලනකොට අපේ රට හැම සම්පත්ම තියෙන රටක්. විනාඩි 4 කාලය තුලදී හැම එකම කතා කරන්න බෑ. එක උදාහරණයක් ගත්තොත් රබර් නිෂ්පාදනය ගැන කතා කරගොත් අපි ලංකාව නිෂ්පාදන කරන රබර් වල නිකම්ම රබර් වශයෙන් තමයි අපනායන කරනවා. නමුත් අපි දන්න දෙයක් තමයි මේ කොරෝනා ප්‍රශ්නේ වෙලාවේදී ලෝකේ ආනායන කරන්න බැරි අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ලංකාව පාවිච්චි කරන සියලුම වාහන වලට ටයර් මහ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ටයර් නැතුව වාහනවල් යන තන් වල කොට උඩින් තියෙන මාස කීපයකට කලින් අපි දැක්කා. නමුත් අපි හිතන්න වෙලා තියෙනවා ලංකාව නිෂ්පාදන කරන රබර් ටික කෙලණි සමාගම වාගේ තව සමාගම වැඩිකරනද අපි සමාගම කරන අයට උපකාරයක් කරන්න පුළුවන් විදියට අපේ බෙන්ගුවල තියෙන මහ විශාල මුදල් ටිකක් ඩිපොසිට් කරලා තියෙන මුදල් කරගන්න පුළුවන් හැකියාව තියෙන ව්‍යාපාරිකයන් ගෙන්නලා අඩු පොලියට ඒ අයට ණය දීලා ශක්තිමත් කර්මාන්තකාරයක් වශයෙන් කරලා කෙළණි වාගේ සමාගම අපි ලංකාව වැඩි දියුණු කරවොත්
අපි ලංකාව
අපි දන්න විදියට ආනායන කරනවා මහ විශාල කොටසක් ටයර්. ඒකට මහ විශාල කොටසක් ඩොලර් අපි ලංකාවෙන් එවනවා. ඒව නවත්තා ගන්න පුළුවන් අපේ ලංකාව නිෂ්පාදනයේ ටයර් වගේ රබර් වලින් ඇති කරගන්න බාණ්ඩ බර මහ විශාල බාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම බාණ්ඩ අපේ ලංකාව නිෂ්පාදන කරලා අපේ ලංකාව ආර්ථික ශක්තිමත් රටක් විදියට අපිට ඉදිරියට යන්න පුළුවන් වාර්තාවක් අපි ඇති කරන්න ඕනයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේක කෘෂිකර්ම රටක් කියලා අපි කතා කරනවා. නමුත් අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225 තනහම ලැජ්ජා වෙන විදියට අපි හිතන වෙලා තියෙනවා. තාම නම් වලින් කෘෂිකර්ම රටක් විදියට අපි හදලා තියෙනවා. ගරු සභාපතිතුමනි, දැන් අපි කර්මාන්ද කියලා නම් කෙරුවට වැඩක් නැහැ. කර්මාන්දව විදියට අපි කර්මාන්ද කරන කර්මාන්දකාරයන්ට අපි ශක්තිමත් ගමනක් යන්න අපි උදව් කරන ඕනයි කියලා ගරු සභාපතිතුමනි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි බලන්න අපිට පස්සේ ගිය ආර්ථික වලින් බංගලාදේශුව අද ඉහළම රටක් වශයෙන් ගිහිලා තිනවා. ඒ රටේ ජනාධිපති අගමැතිවරු, ඒ වගේම කැබිනට්
කැමැතිවරු
ඒ අයට පරිසර හදලා දීලා ශක්තිමත් ඒ රටේ සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් විදිහට අද බංගලාදේශ අපි ලංකාවට වඩා උඩින් ගිහිලා ඉන්නවා. අපි එදා අපේ රටගෙන අපි එදා අපිට උදාහරණයක් පෙන්නුවේ බංගලාදේශ අය ලංකාවගෙන. හැබැයි අද අපි ලංකාව ඉඳලා මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා මම බලාගෙන හිටියා මන්ත්‍රීගොළු ප්‍රමාණයක් බංගලාදේශ ගැන කතා කරන්න අපිට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ලැජ්ජා වෙන්න ඕනයි මෙතනදී. අපි සියල්ම සම්පත් තියෙන ලංකාව ඒ අය උදාහරණයට ගන්න පුළුවන් විදිහට අපි ඉදිරි ගමනක් යන්න ඕනයි. අපි රජවරුන්ගේ කාලේ ඉඳලා අපේම රට ආනායන අපනායන කරපු රටක්. ඒ නිසා මට වෙලාව දීපු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි.
Thank you. Honorable Mahinda Amaravira, you have 8 minutes.
How many minutes? 8 minutes. Garu Niyojya Karaka Sabha Sabhapathumani Aditamat Vedagat Panatak Pilibandava me vivadayata sambandha wenna avastha labim pilibandava saturu wenawa. E wageema ape apanayana sheshraya pilibandava katha karoth mæta kale දැන් තියෙන තොරතුරු අනුව අපිට යම් සතුරු වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි මේ තත්ත්වය තවත් වැඩි කළ දියුණු කළ ගත යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි මුල් කාලේ අපිට තිබුණේ තේ පොල් රබර් අපේ ප්‍රධාන අපනයන මාර්ග විදියට සඳහන් වෙලා තිබුණා. නමුත් දැන් ඒවා පස්සට ඇවිල්ලා වෙනත් අංශ වලින් අපි ඉස්සරහට යන්න පටන් අරගෙන තියෙනවා. අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ වර්ධනයක් ඇති වෙලා තියෙනා වගේම සේවාවන් සැපීම තුළින් අපිට විදේශ විනිමය උපය ගන්න අවස්ථාවන් රාශියක් උදා වෙලා තිබෙනවා. නමුත් අවාසනාවට අද ඇති වෙලා තිබෙන මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට ඒවායින් යම් යම් බාධා පැන වෙන බව අපි සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම මම ඔබතුමාට සිහිපත් කරන්න කැමති 1977ට පෙර අපි අපනයනයේ අපි මේ රටට ආනයනය කරා වගේ දෙගුණික භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කළා. අපි විදේශ විනිමය ඉතිරි කරගත්තු රටක්. නමුත් අද වෙනකොට ඒක සම්පූර්ණ අනිත් පැත්තට හැරිලා තියෙනවා. දැන් අපි රට යවනවා වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් බඩු රටින් ගේන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. තවත් විදිහට කිව්වොත් ණයට කන රටක් බවට අපි පත් වෙලා හමාරයි. මේ තත්ත්වේ වළක්වා ගැනීම සඳහා දැනට මේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කරමින් රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. ඒ අනුව විදේශ විනිමය ලබා ගැනීම, විදේශ වෙළඳපොළ ඉලක්ක කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කළා තිබෙනවා. ඒ තවත් වේගවත් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. අද ලෝකයේ තියෙන අපේ ධීවර කර්මාන්තයෙන් ලබා ගන්න මත්ස්‍ය සම්පත ලෝකයේ තියෙනම හොඳම මාළු සපයන රටක් තමයි ශ්‍රී ලංකාව. හොඳ මේ මාළුවේ කිවම සමහර වෙලාවට හිතන්න පුළුවන් හැම රටේම තියෙන මාළු කියලා. නෑ, නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, සමහර වෙලාවට ලංකාවේ උනත් විවිධ ප්‍රදේශවලින් ලැබෙන මාළුන්ගේ රසය වෙනසක් තිබෙන. ඒ අතින් ගත්තම ලංකාවේ තමයි මේ ලෝකයේ මාළු සපයන්නන් අතර ඉතාමත් රසවත්ම ජාත්‍යන්තරය පිළිගන්න තත්ත්වයේ මත්ස්‍ය අපනයනය සිදු කරන රටක්. ඒ වගේම ඉතාමත් රසවත් මත්ස්‍ය සම්පතක් අපි ඒ රටවල් වලට යවලා විදේශ විනිමය උපයා ගන්න තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය අපිට වැඩි දියුණු කරගත්තොත්, මේ තත්ත්වය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණොත් මත්ස්‍ය කර්මාන්තේම මේ රට දියුණු කරන්න පුළුවන් වෙනවයි කියන එක මට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට බැලුවොත් කෘෂි ශේෂ්ත්‍රයේ අපේ අපනයන තත්ත්වය, අපි අතීතයේ අපි කුරක්කන් ටික, මුං ඇට ටික, තල ටික, මේ අබ ටික, මේ සියල්ල අපි රටේ යව්වා. කව්පි ටික අපි රටේ යව්වා. රටේවල අපි විදේශ විනිමය ගෙනාවා. නමුත් දැන් අවාසනාවට ඒ සියල්ල අපි රටින් ගෙනල්ලා කන ජාතියක් බවට මේ වෙනකොටත් පත් වෙලා හමාරයි. දැන් ජනාධිපතිතුමා ස්ථිර අධිෂ්ඨානයකින් ඉන්නවා ඒ රටින් ගේනේවා සීමා කළ රටින් ගේනේවා නතර කරලා මේ රටට අවශ්‍ය දේ මේ රටේ නිෂ්පාදනය කරන්නත් ඒ වගේම විදේශ වෙළඳපොළට නැවත භාණ්ඩ ලැබීම පිළිබඳව අවධානය යොමු කරන්නත් කටයුතු කරනවා. අපේ රටේ තමයි හොඳම පළතුරු වර්ග රාශියක් අපේ රටේ නිෂ්පාදනය වෙනවා. මම හිතන්නේ මේ වගේ පළතුරු වර්ග ගානෙන් බැලුවොත් අති විශාල පළතුරු වර්ග ප්‍රමාණයක් අපේ රට තුළ තියෙනවා. ඒවා රසයෙන් බැලුවොත් ඒ තත්ත්වයේ පළතුරු වෙනත් රටක නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තත්ත්වෙට අපේ රටේ නිෂ්පාදනය වෙන අඹගෙඩිය ගත්තත් විදේශ රටවල්වල තියෙන අඹවලට වැඩි ඉහළ ගුණාත්මක භාවයක් තිබෙනවා. දැනටමත් මේ වෙළඳපොළේ අපිට තියෙන ඉල්ලුමෙන් 20%ක්වත් අපි සපයන්නේ නැහැ. අපිට තියෙන අනිත් කෙසෙල් වර්ගවල අනිත් පළතුරු වර්ගවලට විශාල ඉල්ලුමක් අපේ අන්නාසි වලට විශාල ඉල්ලුමක් විදේශ වෙළඳපොළේ තිබෙනවා. අපි ඒවට අවශ්‍ය ඒ සැපයීම් කරන්න තවමත් අපේ නිෂ්පාදනය වැඩි කරගන්න අපි අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර එළවලු වර්ග විශේෂයෙන්ම අපේ තියෙන මඤ්ඤොක්ක ඇතුළු අපේ තියෙන පොළොස් ගෙඩියේ ඉඳලා මේ සියල්ලම විදේශ වෙළඳපොළට යවන්න පුළුවන්. අපිට ඒ වෙළඳපොළ ඉහළ මිලක් අපිට ලබා දෙනවා. නමුත් අවාසනාවට අපි ඒ පැත්තට නෙමෙයි මේ කාලය පුරාම උනන්දු වුණේ අපි රට යවන එක නෙමෙයි රටින් ගේන එක පිළිබඳව තමයි අපි උනන්දු වෙලා කටයුතු කරේ. දැන් අද වෙනකොට මේ දේශීය ගොවියා නගා හිටවන් දේශීය නිෂ්පාදකයා නගා හිටවන් මේ රජයේ දෙවැන්ත වැඩපිළික් ආරම්භ කළා තිබෙනවා. ඒ පිළිබඳව යම් චෝදනා එනවා. සමහර භාණ්ඩවල මිල වැඩි කියලා කියනවා. පරිභෝජනය කරන ඒවායි. නමුත් අපේ ගොවියට මිලක් දුන්නොත් විතරයි ගොවිය වගා කරන්න. අපේ නිෂ්පාදකයාට මිලක් තිබුණොත් විතරයි වගා කරන්න. මම උදාහරණයක් විදිහට ගොත් වෙන මොන සහනාධාර දුන්නත් වෙන මොන සහනාධාර මොන විදිහ දිරිගැන්වීම් කරත් වැඩක් වෙන්නේ නැහැ මිලක් දෙන්නේ නැත්තම්. දැන් හොඳටම පේන දේ තමයි දැන් තනමාලිල ප්‍රදේශයේ කංස වවන. දැන් මේ කංස වවන්නේ පොලිසියනුත් අල්ලනවා හමුදාවෙනුත් අල්ලනවා. මේකට පෝර සහනාධාර දෙන්නෙත් නැහැ. හැබැයි වෙන සහනාධාරයක් ණයක් දෙන්නෙත් නැහැ. ඒ මිනිස්සු වවන. මොකද? ඒකට හොඳ මිලක් තියෙනවා. ඒකෙන් අපි ගන්න ඕන දේ තමයි අපේ ගොවියට මිලක් තියෙනවා නම් මේ ඕන දෙයක් වගා කරනවා. අපේ ධීවරයට හොඳ මිලක් දෙනවා නම් එයා ඒක නිෂ්පාදනය කරනවා. අපේ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදකයෝ අපේ මොනතරම් නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ තිබුණාද? 77 වෙනකොට තිබුණු
honorable member you have 2 more minutes
77 වෙනකොට අපේ රටේ කොයි තරම් දේවල් නිර්මාණය වුණාද? අපේ ඔරුවල වානේ සාස්ත්‍රාවේ හදපු කිඹුල උදැල්ල අපි ඉන්දියාවටත් යව පිටරට යව. අද මොකද වෙලා තියෙන්නේ? අපි ඒ රටවල් වලින් උදැල්ල ගෙනල්ලා පාවිච්චි කරනවා. අපේ ඒ කර්මාන්ත ඉවර වුණා. අපේ පිඟන් කර්මාන්තශාලා, අපේ කඩදාසි කර්මාන්තශාලා, අපේ රසායනික කර්මාන්තශාලා, අපේ සිමෙන්ති කර්මාන්තශාලා මේ ඔක්කොම විකුණලා දැම්ම පසුගිය කාලයේ පුරාවටම අපිට ඒවා මේ රටේ ස්ථාපිත කරගන්න අපහසු වුණා. දැන් රජයේ බලාපොරොත්තුව ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කතා කරන්නේ නැමතත් මේ කර්මාන්ත ටික අපේ රට තුල ආරම්භ කරන්න. අපේ රටේ තිබෙන බොහෝ සම්පත් අගේ එකතු කිරීමකින් තොරව තමයි විදේශ රටවල් වලට අපනයනය කරන්නේ. ඒවා මේ රට තුල නිෂ්පාදනය කර මේ රට තුල කර්මාන්ත ඇති කරන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. වෙනත් රටවල අමුද්‍රව්‍ය විදියට අපේ රටේ තිබෙන ඛනිජ සම්පත් අපි යවනවා. අපි ඒවා මේ රට තුල කර්මාන්ත ඇති කරන්න කටයුතු කරලා නැහැ. අපේ රටේ තියෙන පොස්පේට් නිධිය, ඒ පොස්පේට් නිධිය දිහා බලබල අපි මෙච්චර කල් හෝර රටින් ගෙනාවා. අපිට බැරි වුණා ඒක හෝර මේ රටේ නිෂ්පාදනය කරගන්න. දැන් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ ඛනිජ සම්පත් බොහොමයක් මේ රට තුළම නිමි භාණ්ඩ බවට පත් කරන්න අගය වැඩි කරගත්තු අගය එකතු කරගත්තු භාණ්ඩ බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සියලු මහජන නියෝජිතයන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මේ රටේ ජනතාව කැප වෙලා කටයුතු කරොත් අපිට මේ රට ඉහළ මට්ටමකට ගේන දියුණු රටක් බවට පත් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්කමක් ලැබෙනවායි කියලා විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අද මේ පිළිබඳව කතා කරන අවස්ථාවේ මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න සියලු දෙනාගේ සහයෝගය ලැබේ කියන විශ්වාසය පළ කරමින් මාගේ ස්තුතියි.
Thank you. Honorable Selvarasa Gajendran, you have 5 minutes.
கௌரவ அவை தலைவர் அவர்களே, இங்கே வரிகளை கூட்டுவதும் குறைப்பதும் தொடர்பான விவாதம் இந்த அவையிலே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த வரிகளை கூட்டுதல் குறைத்தல் அனைத்துமே மக்களுடைய வாழ்க்கை தரத்தை உயர்த்துவதும் ஊடாக நாட்டினுடைய தரத்தை அபிவிருத்தியை கட்டியெழுப்புவதும் தான் பிரதானமான நோக்கமாக கொண்டுதான் இந்த விடயங்கள் இங்கே பேசப்பட்டுக் கொண்டிருக்கின்றன. இந்த உயர் சபையிலே பெருமதிமிக்க பலர் இங்கே கூடியிருந்து இந்த விடயங்கள் மிகவும் ஆழமாக அகலமாக ஆராயப்பட்டுக் கொண்டிருக்கின்றது. அப்படி என்று சொல்லி சொன்னால், இந்த விவாதங்களின் ஊடாக இந்த நாட்டு மக்களினுடைய வாழ்க்கை தரம் முன்னேறுகிறதா என்பது தொடர்பாகவும் ஆழமாக கவனம் செலுத்த வேண்டிய ஒரு தேவைப்பாடு இருக்கின்றது. இந்த நாட்டினுடைய அபிவிருத்தியிலே சுகாதாரம் என்பது மிகவும் அடிப்படையான ஒன்று. அனைத்து மக்களுக்கும் அடிப்படை சுகாதார வசதிகள் கிடைக்க வேண்டும், அது மிக முக்கியமான ஒன்றாக இருக்கின்றது. அவ்வாறு இருக்கின்ற பொழுது யாழ்ப்பாணம் மாவட்டத்திலே வடமராட்சி கிழக்கு என்கின்ற ஒரு பிரதேசம் இருக்கின்றது. அந்த பிரதேசம் ஒரு ஒடுங்கிய ஒரு பிரதேசம். ஒரு பக்கம் கலப்பு, மறுபக்கம் கடல். கிட்டத்தட்ட 39 கிலோமீட்டர் நீளமான இந்த ஒடுக்கமான பிரதேசத்திலே சுமார் 12,130 அங்கத்தவர்களை கொண்ட 4,458 குடும்பங்கள் அங்கே வாழ்கின்றார்கள். இந்த மக்களுடைய பிரதானமான ஜீவனோபாயம் கடற்தொழிலாகும். விவசாயமும் ஒரு பகுதியினை செய்கின்றார்கள். இந்த யுத்தம் முடிந்து இந்த 10 ஆண்டுகளிலே கடற்தொழிலை அபிவிருத்தி செய்வதற்கான உதவிகள் அரசினால் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. மாறாக அந்த மக்கள் தங்களுடைய சொந்த முயற்சியினால் கடற்தொழிலில் ஈடுபடுகின்ற பொழுது கடற்தொழில் அமைச்சினுடைய அனுமதியோடும் கடற்படையினருடைய துணையோடும் போலீசாருடைய ஒத்துழைப்போடும் அங்கே அத்துமீறி தொழில் செய்ய வருகின்ற தென்னிலங்கையைச் சேர்ந்த பெரும்பான்மை இனத்தைச் சேர்ந்த மீனவர்களுடைய சட்டவிரோத மீன்பிடி நடவடிக்கைகள் காரணமாக இந்த மீனவர்களுடைய வாழ்வாதாரம் முற்றாக தொடர்ச்சியாக அளிக்கப்பட்ட நிலைமையிலே அவர்கள் வாழ வழி தெரியாது தவித்துக் கொண்டிருக்கின்றார்கள். இந்த பிரதேசத்திலே விவசாயத்தை நம்பி வாழுகின்றவர்களுடைய அந்த விவசாய நடவடிக்கைகளையும் அபிவிருத்தி செய்வதற்கு எந்த விதமான நடவடிக்கைகளும் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. ஆக அந்த மக்களுடைய வாழ்க்கை தரம் என்பது மிகவும் அடிமட்டத்திலே தான் தொடர்ந்து இருந்து கொண்டிருக்கின்றது. இப்படிப்பட்ட ஒரு இடத்திலே இந்த பிரதேசத்தில் ஒரே ஒரு வைத்தியசாலை மட்டும் இருக்கின்றது. இந்த வைத்தியசாலையை நம்பி 12,130 அங்கத்தவர்கள் வாழ்கின்றார்கள். கிட்டத்தட்ட 3,500 மாணவர்கள் அங்கே வாழ்கின்றார்கள். இந்த வைத்தியசாலை கொரோனா தேவைக்காக எடுக்கப்பட்டிருக்கின்ற பொழுது அதற்கு பதிலாக அந்த மக்களுக்கு வைத்தியசாலைகள் எதுவும் பொருத்தமான வைத்தியசாலைகள் எதுவும் அங்கே அவர்களுக்கு வழங்குவதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டிருக்கவில்லை. அவசர அவசரமாக கடந்த 5 நாட்களுக்கு முன்னதாக அதற்கு பக்கத்தில் இருந்த ஒரு 100 அடி நீளமான கட்டடம், அதற்குள் 15 அடி அகலமுள்ள 2 அறைகளும் ஏனே 60 அடி உள்ள ஒரு இன்னொரு சிறிய மண்டபமும் இருக்கிறது. அதற்குள் புறா எச்சங்கள் இருக்கத்தக்கதாக அந்த இடத்தை ஓபிடியாக பயன்படுத்துவதற்காக என்று சொல்லி அங்கே வைத்தியசாலையில் உள்ள அனைத்து பொருட்களும் அங்கே கொண்டு செல்லப்படுகின்றது. அப்ப என்று சொல்லி சொன்னால், இந்த மக்களை அங்கிருந்து திட்டமிட்டு அவர்களுக்குரிய மருத்துவ வசதிகளை மறுத்து அந்த மக்கள் கொரோனா தங்களுக்கு பரவிவிடுமோ என்கின்ற ஒரு அஞ்சுகின்ற ஒரு இடத்திலே அங்கே பிரதேச செயலகம் இருக்கிறது, பிரதேச சபை இருக்கிறது, வைத்தியசாலை இருக்கிறது, ஏனைய பலநோக்கு கூட்டுறவு சங்கம் இருக்கிறது, அங்கே கடற்தொழில் அபிவிருத்தி சங்கம் இருக்கிறது, தபாலகம் இருக்கிறது. இப்படிப்பட்ட மிக முக்கியமான அந்த பிரதேசத்துக்கு தேவைப்படுகின்ற அனைத்து முக்கியமான விடயங்களும் அங்கே அலுவலகங்களும் அங்கே இருக்கிற ஒரு இடத்திலே பல ஆயிரக்கணக்கான மக்கள் அங்கு வந்து செல்ல வேண்டிய ஒரு நேரத்திலே அந்த மக்களுடைய அச்சத்தை போக்குகின்ற வகையில் அந்த வைத்தியசாலையை கொரோனாவுக்காக பொறுப்படுகின்ற நேரத்தில் அந்த மக்களோட எந்த விதமான கலந்துரையாடல்களும் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. அத்தோடு அந்த மக்களுக்கு மாற்றான ஒரு வைத்திய ஏற்பாடுகளும் செய்யப்பட்டிருக்கவில்லை. அங்கே அவர்களுக்கு அடிப்படை வசதிகள் எதுவும் கடந்த 10 வருடங்களாக செய்து கொடுக்கப்படாமல் அந்த வைத்தியசாலைகளில் விடுதிகளில் தங்குவதற்கு நோயாளர்கள் இல்லை என்கின்ற ஒரு காரணம் கூறப்பட்டு அந்த வைத்தியசாலை பொறுப்படுத்தப்பட்டிருக்கிறது. கடந்த 5 நாட்களாக அங்கே ஓபிடி இயங்கவில்லை என்று சொல்லிச்சுனா அந்த மக்களுடைய கதி என்ன? அந்த மக்களை, அந்த கரையோரத்தை முழுமையாக கபலீகரம் செய்கிற ஒரு நோக்கம் இந்த அரசாங்கத்திடம் இருக்கிறதா? அந்த மக்களை அங்கிருந்து அங்கே தற்கொலை செய்ய சொல்லி எதிர்பார்க்கிறதா, அல்லது மக்கள் வெளியேற வேண்டும் என்று எதிர்பார்க்கிறார்களா? இன்னொரு கேள்வி இந்த மக்களிடம் இருக்கின்றது. அடுத்து
ஹானரபிள் மெம்பர், யுவர் டைம் இஸ் அப், ப்ளீஸ் வைண்ட் அப்.
ப்ளீஸ் 2 மோர் மினிட்ஸ். கடந்த 28ஆம் தேதி கடந்த 28ஆம் தேதி ஆகஸ்ட் மாதம் மண்டை தீவிலே தனியாருக்கு சொந்தமான காணி ஒன்று கடற்படையினரால் கடற்படையினருடைய தேவைக்காக சுவீகரிக்கப்பட முற்பட்ட பொழுது பொதுமக்களால் அதற்கு எதிர்ப்பு தெரிவிக்கப்பட்டது. ஆனால் இன்று வரை அந்த காணி அந்த மக்களிடம் கையளிக்கப்படுவதற்கான ஏற்பாடுகள் எதுவும் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. அந்த சோமசுந்தரம் குகதாசன், தியாகராஜா ராஜேந்திரன், சுப்பிரமணியம் இராசையா என்று சொல்லப்படுகின்ற மூன்று தனிநபர்களுக்கு சொந்தமான அந்த காணியும் அந்த மக்களிடம் கையளிக்கப்பட வேண்டும். அத்தோடு பரந்தனிலிருந்து கொக்குளாய் செல்லுகின்ற 88 கிலோமீட்டர் நீளமான வீதியிலே 9 இடங்களிலே ராணுவ சோதனை சாவடிகள் அமைக்கப்பட்டு அங்கு மக்களுடைய வாழ்க்கை வேண்டுமென்றே சீர்குலைக்கப்படுகின்றது. நீண்ட நேரம் ஆம்புலன்ஸ் செல்வது என்று சொல்லி சொன்னால் கூட அதிலே தாமதிக்கப்பட்டுத்தான் செல்கின்றது. கர்ப்பிணி தாய்மார்கள், பாடசாலை மாணவர்கள் என்று யார் சென்றாலும் படையினர் ஈவிரக்கம் இல்லாமல்
அனைவரையும்
கெடுபிடிப்படுத்தித்தான் அனுப்புகின்றார்கள். தயவு செய்து இந்த சோதனை சாவடிகள் அகற்றப்பட வேண்டும் என்பதை இந்த இடத்திலே வலியுறுத்தி விடைபெறுகின்றேன்.
Thank you. Honorable Gamini Valaboda, you have 6 minutes.
முலாசரானுட மந்திரித்துமணி மந்திரி முசாமில் மந்திரித்துமாக விழாவத் மட்டை கத்துக்கொள்ள மகிதன்னை காலே வெடிக்கல்ல திபினபாவ தனும் தெண்டோனி அப்பனாயன சங்வர்தன பணத்தை பிலி பந்தவ சாக்காச்சாக்கர்ன விழாவதி விசேஷம்ம அப்பநாயன அபிமுக ஆதாயன் ரஸ்கரண திஸ்டிக்கேக மகாஜன நியோஜித்தேக்கு இதிகட்ட அதாஸ் தக்வண்ட லபியம் பிலி பந்தவ மங் எக பத்தகின் சத்துட்டு வேணவா ஏ வகேம மா முலிம்ம அவஸ்தாவக் கரகன்னவா அபி தன்னா அதுவின கொட்ட கொரோனா வைரஸ் வசங்கத்தி ஹரா கோவிட் 19 ஹரஹா ரட்டம விவசனேகட்ட லக்குமின் යන ස්වභාවයක් පෙන්눔 කරන තත්ත්වයක් තියෙනකොට අපේ දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේදීත් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් හමු වෙලා මේ වෙනකොට ප්‍රතිකර්ම මධ්‍යස්ථාන වලට යොමු කළා නිරෝධායනට ලක් කළ තිබෙනවා මා මුලින්ම ඒ අයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් මේ අදහස් දැක්වීමට අවතීර්ණ වෙන්න සූදානම් අත්වාසයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තාම මීට කලිනුත් අපි සඳහන් කරලා තියෙන විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මැණික් කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් අද වෙනකොට පැන නැගිලා තියෙන තත්ත්වය අනුව මැණික් කර්මාන්තය මුළුමනින්ම කඩාගෙන වැටිලා පතල් කර්මාන්තයේ යෙදෙන අයගේ ජීවන වෘත්තිය අඩාල වෙලා ඒ අයට ආදායම් නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතය හරහා මැණික් මිලදී ගන්නන් ලංකාවට පැමිණීමේ අඩුවක් නැත්තම් පැමිණීම නතර වෙලා තිබෙන නිසා ඒ වගේම තමයි අපි දන්නවා රත්නපුර දිස්ත්‍රික්කය කියලා කියන්නේ විශේෂයෙන්ම ගම්මිරිස් වගාවට, කෙසෙල් වගාවට, ඒ වගේම සුළු අපනයන භෝග වගාවට, තේ හා රබර් වගාවන්ට ඉතා විශාල බිම් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙන, ඒ වගේම තමන්ගේ ජීවන වෘත්තිය බවට මේ කියපු අපනයන භෝග වගාවන්වල නිරත වෙන ඉතා විශාල ජනතාවක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක් ලෙස අද රටට වගේම රජයට වගේම අපනයන ආදායම්වල වැදගත්කම අපේ දිස්ත්‍රික්කයේ ජනතාවටත් වඩා වැඩි වැඩියෙන් දැනෙන්න පටන් අරන් තිබෙන කාලයක්. ඒ නිසා අපි මෙච්චර කාලයක් අපි දැක්කා පහුගිය රජයේ කාලේ 2015 පත්වෙච්ච යහපාලන රජයේ යටතේ සුළු අපනයන භෝග පිළිබඳව හිටපු ඇමතිවරයා ගම්මිරිස් වගාව ගම්මිරිස් අස්වැන්න කේන්ද්‍ර කර ගනිමින් ජාවාරමක් කළා. විදේශ ගම්මිරිස් ලංකාවට අරන් අවිල්ලා ලංකාවේ ගම්මිරිස් එක්ක කලවම් කරලා ඉන්දියාවට අපනයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට තිබිච්ච වෙළඳපොළ නැති වුණා විතරක් නෙමෙයි අපේ ගම්මිරිස් වලට තිබිච්ච ජාත්‍යන්තර කීර්ති නාමය අපකීර්තියට පත් වුණා. එයි ප්‍රතිඵලයේ විදිහට ඉන්දියාව ගම්මිරිස් මිලදී ගන්න එක නතර කළා විතරක් නෙමෙයි අද වෙනකොට ගොවියන් ගාව ඉතා විශාල තොග ප්‍රමාණයක් ඉතිරි වෙලා තිබෙනවා වෙළඳාම් කරගන්න බැරුව. මේ නිසා මම මේ ගරු සභාවට යෝජනා කරන වෙළඳ ඇමතිතුමාට මේ ලෝකේ තියෙනවා ගම්මිරිස් වලින් තෙල් හිඳලා ගම්මිරිස් වලින් ඔයිල් එකක් හදලා ඒ ඔයිල් ප්‍රමාණය අපනයනය කරන්න පුළුවන්. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයට ගම්මිරිස් වලින් ඔයිල් හිඳින කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒ වගේම තමයි මූලාසනරුඩ කතා මන්ත්‍රීතුමනි අපි මේ අපනයන වෙළඳාමත් එක්ක ඍජුවේ සම්බන්ධ වෙලා තියෙන එකක් තමයි ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු. ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු ඉතා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අවුරුද්දකට ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් වලින් සිදු කරන ගනුදෙනු ප්‍රමාණය මිලියන 36000ක් වෙනවා. මේ මිලියන 36000 ගනුදෙනු වල ගනුදෙනු ඇතුලේ හුවමාරු වෙන මුදල් වටිනාකම ගරු කතානායකතුමනි රුපියල් බිලියන 3800 අතර ප්‍රමාණයක් වෙනවා. මේවායින් 30% ලංකාවේ කිසිම ආයතනයකින් මොනිටර් කරන්නේ නැතුව කිසිම බද්දක් අය කරන්නේ නැතුව ලංකාවෙන් එළියට ප්‍රේෂණය කරන මුදල් සඳහා පාවිච්චි කරන ගණදෙනු බව අපි හොයාගෙන තිබෙනවා. 30% මේ විදිහට බදු ගැවීමෙන් තොරව රටෙන් පිටට මුදල් ලැබීම සඳහා ක්‍රෙඩිට් කාඩ් ගණදෙනු සිද්ධ වෙනකොට ඒ සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 1000ක ප්‍රමාණයක් අපේ අනුදැනමකින් තොරව විදේශ විනිමය විදිහට රටෙන් පිටට යන බව මේ අවස්ථාවේදී මම මේ සභාවට දැනුම් දෙන්න සූදානම්. දැනුම් දෙනවා විතරක් නෙවෙයි, මම මේ ගරු සභාවට යෝජනා කරනවා මේ කියන ගණදෙනු වලින් 2%ක බද්දක් අය කරන්න පුළුවන් නම් අවුරුද්දකට වර්ෂයකට රුපියල් බිලියන 20ක ආදායමක් අපිට උපයා ගන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේදී මා ඔබ සමුන්නාංශයට පෙන්වා දෙන්න කැමතියි. මේ වෙනකොට මේ වගේ ගණදෙනු සඳහා ඉන්දියාව, මැලේසියාව, තායිලන්තේ අපේ කලාපේ සියලුම රටවල් බදු අය කරන්න පටන් ගන්න තිබෙනවා මේ කියන ක්‍රෙඩිට් කාඩ් ගණදෙනු හරහා. ඒ වගේම තමයි අපි හඳුනාගෙන තිබෙනවා ලංකාවේ ජංගම දුරකථන හරහා සිද්ධ කරන මුදල් ගණදෙනු. ලංකාවේ ජංගම දුරකථන හරහා ඉතාම විශාල ප්‍රමාණයේ ගණදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. වර්ෂයකට සිද්ධ වෙන ගණදෙනු ප්‍රමාණය මිලියන 17ක්. 17 මිලියනයක ගණදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේකේ රුපියල් වටිනාකම ගත්තොත් රුපියල් මිලියන 337,000ක් ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු වෙනවා. රජයට 7-5ක ආදායමක් හම්බ වෙන්නේ නැහැ මේ ගණදෙනු වලින්. ඒ විතරක් නෙමෙයි, අද රටේ සිද්ධ වෙන විසමාචාර ගණදෙනු, කුඩු විකිණීම ඇතුළු නීතියට හසු කරගන්න බැරි, නීතිය විසින් කොටු කරගන්න බැරි ගණදෙනු කිරීම සඳහා මේ ගණදෙනු පාවිච්චි කරනවා. මම මේ සභාවට යෝජනා කරනවා මේ සඳහා පණ බද්දක් පණවල ආදායම් එකතු කර ගැනීමේ ක්‍රියාවලියකට යා යුතුයි කියලා. ඒ වගේම තමයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, කාර්ක සභා සභාපතිතුමනි, මේ කියන ගණදෙනු ප්‍රමාණය හරහා ඉතා විශාල ආදායමක් රජයට ලබා ගන්න පුළුවන්. ඒ පමණක් නෙවෙයි, පසුගිය කාලේ අපි අධ්‍යයනයක නිරත වුණා ලංකාවේ ඉතා විශාල බහුජාතික සමාගම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේ බහුජාතික සමාගම් ඇතැම් සමාගම්වල ප්‍රධාන නිෂ්පාදන වලින් නිෂ්පාදන 5-6 අපේ සෑම ගෙදරකම පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන භාණ්ඩ දේශීය වශයෙන් ප්‍රචාරණය කිරීම සඳහා මේ අය උපයෝගී කරගන්නේ තමන්ගේ මව් රටවල්වල විදේශක නළු නිළියෝ උපයෝගී කරගෙන නිෂ්පාදනය කරපු වෙළඳ දැන්නින්. එක සමාගමක වාර්ෂික ප්‍රචාරණ අයවැය රුපියල් බිලියන 10යි. දේශීය ආදායම් පනත යටත මේ රුපියල් බිලියන 10ම අඩු කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙනවා. එතකොට මේ සමාගම ලාභ නොලබන ව්‍යාපාරයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි, ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වෙනවා. හැබැයි ඒගොල්ලෝ වියදම් කරන රුපියල් බිලියන 10ෙන් 75% තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍ය වෙනුවෙන් නැත්තම් තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු වෙළඳ දැන්වීම් වෙනුවෙන් ඒ රටට ප්‍රේෂණය කරන විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. අපේ රටේ ඒ ප්‍රේෂණය කරන මුදලට බදු අය කරගැනීමේ නීතියක් සකස් වෙලා නැහැ. විතරක් නෙමෙයි, දහස් ගාණක් වන ලංකාව තුළ ජීවත් වෙන මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න, විශේෂයෙන්ම ප්‍රචාරණ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න වෙළඳ දැන්වීම් හදන, වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කරන, වෙළඳ දැන්වීම් වල රඟපාන, ඒවය ස්ක්‍රිප්ට් ලියන, ඒ වගේ ප්‍රතිනිරූපණය කරන, වෙන වෙන නොයෙකුත් ආකාරයේ උපකාරක සේවා සපයන ලක්ෂ සංඛ්‍යාත දේශීය වෘත්තිකයන් ප්‍රමාණයකට මේ නිසා තමන්ගේ රැකියාව, තමන්ගේ ආදායම, තමන්ගේ බඩගෝස්තරය නැතිලා ගිහිල්ලා තිබෙන විත්තිය මම තමුන්නාන්සේටත් මේ ගරු සභාවටත් පෙන්නුම් කරලා දෙන්න කැමැති මේ අපනයන ආදායම් පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේදී. ඒ නිසා ඉතා කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කළා, මේ අකර්මණ්‍ය වන ස්වභාවය නැති කළා, ඒ කර්මාන්තේ නගා සිටවන්න නම්, ඒ කර්මාන්තේ ඉන්න අයගේ ජීවන වෘත්තිය තහවුරු කරන්න නම් මේ කියන විදේශ වෙළඳ දැන්වීම් ගෙනල්ලා ප්‍රචාරය කිරීම වෙනුවෙන් නිෂ්පාදන වියදම වගේ තුන්ගුණයක බද්දක්වත් ප්‍රචාරණයට කලින් රට විසින් අය කරන්න ඕනි, රජයට අය කරන්න ඕනි කියලා මම මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේම මූලාසනාරූඪ සභාපතිතුමනි, අපි දන්නවා අපේ මේ කතික මහත් මැතිතුමන්ලා කලින් පෙන්වා දුන්නා වගේ ශ්‍රී ලංකාව හැම දෙයක්ම අපනයනය කරමින් ඉන්නේ ප්‍රාථමික මට්ටමේ ඉඳගෙන. අපි අපේ ඉතා විශාල අගය එකතු කළ වටිනාකම එකතු කළ අවසාන නිමි නිෂ්පාදනයක් බවට පත් කරගත හැකි කිසිම ආකාරයේ නිෂ්පාදනයක් ජනිත කර ගැනීම සම්බන්ධයෙන් නිර්මාණාත්මක අලුත් ව්‍යවසායකත්වයක් නිර්මාණය වන නව නිර්මාණ බිහි කරන ජනතාව ඇති කරන ආර්ථික හා දේශපාලන දෘෂ්ටියක පසුගිය අවුරුදු 5-6 තුළ හිටපු නැති එකේ ප්‍රතිඵල අද අපි මේ වෙලාවේ භුක්ති විඳමින් ඉන්නවා. මේ භුක්ති විඳින මේ අවාසනාවන්ත තත්ත්වයෙන් තව අවුරුදු කීපයකින්වත් ගොඩ එන්න අවශ්‍ය නම් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරනා වගේ අපි කර්මාන්ත යුගයකට යා යුතු වෙනවා. අපි අද ගම්මිරිස් ටික එකතු කරලා අමු වේලපු ගම්මිරිස් විදියට පිටරටට යවනකොට කිලෝ එකකට රුපියල් 600ක් 800ක් හම්බ වෙනකොට ලෝක වෙළඳපොලේ ගම්මිරිස් වලින් ඉඳලා ලගට නිස්සාරණය කරගත්තු ගම්මිරිස් ඔයිල් එකක ගම්මිරිස් තෙල් වල ලීටර එක මිල රුපියල් 50,000 ඉක්මවනවා. කිසි කෙනෙක් මේ පිළිබඳව මෙතෙක් අවධානය යොමු කළ නැහැ. මම යෝජනා කරනවා අපේ රජයට මේ ආකාරයේ කර්මාන්ත ශාලාවක් රුපියල් මිලියන 4500ක් ආයෝජනය කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇති කරමු කියලා. මේකෙන් ඉතා විශාල ප්‍රමාණයකට ආදායම් ලැබෙන්න ගන්නවා. අපි කෙසෙල් ගහ කෙසෙල් කන කපලා අරගෙන ගෙඩි ටික ඉදෝලා කනවා. කෙසෙල් කඳෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. කෙසෙල් අලෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඉතා විශාල කර්මාන්ත ප්‍රමාණයක් ඒවෙන් ඉටු කරන්න පුළුවන් වෙලා තියෙනවා. පැඟිරි වගාව මුළු මනින්ම අතල්ලා දාලා තියෙනවා. මම මුලින් සඳහන් කළා වගේ අපි දැක්කා මේ කොරෝනා ව්‍යාප්තියත් සමග රත්නපුරේ මැණික් කර්මාන්තේ රත් වෙලා තියෙන ඉරණම ගැන මම කලිනුත් සඳහන් කළා වගේ මම තමුන්නාංශගේ අවධානය යොමු කරනවා. මේ මැණික් මිලදී ගැනීමට සූදානමින් ඉන්න විදේශ ගැනුම්කරුවෝ අරගෙන ඇවිල්ලා ඒ අය රජයේ වියදමින් හරි කොරන්ටයින් කළා තියලා ඒ අයට මැණික් මිලදී ගන්න අවස්ථාවක් සලසලා දෙන්න කියලා. මොකද රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තොත් 250,000කට අධික මේ මැණික් කර්මාන්තයේ ඉන්න සියලුම දෙනාද බාල මහලු ධනපති එහෙම නැත්නම් අහිංසක පතල් කම්කරුවක ඉඳලා මැණික් අපනයන කරන මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් දක්වා අසරණ වෙලා තිබෙන්නේ. මේ තත්ත්වයට අපි වහාම විසඳුම් දෙන්න ඕනි. ඒ වගේම මම පෙන්වා දෙන්න කැමති ගරු කාර්ක සභා සභාපතිතුමනි, අද රජයේ මූණ පාලා තියෙන විදේශ විනිමය අරමුදය පියවා ගැනීම සඳහා ඉතා විශාල වශයෙන් ආධාර උපකාර කරගත හැකි අඩුම පිරිවැයකින් නගා සිටිය හැකි තගා සිටුවිය හැකි කර්මාන්තයක් තමයි මැණික් කර්මාන්තය. අද කෝටි ගානක මැණික් ගරාගෙන ඒ අය තමන්ගේ සේප්පු තුල ගබඩා කරගෙන තිබෙනවා මේ මැණික් ටික විකුණ ගන්න බැරුව. ඒ සඳහා කඩිනමින් අවස්ථාවක් උදා කර දෙන්න කියලා ඉල්ලා සිටිමින් මේ වෙලාව ලබා දීම පිළිබඳව තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙමින් මම නියනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Vasanta Yapa Bandara, you have 6 minutes.
Karak Sabha Niyojya Sabhapathitumani, Adidav Sedi, Ekdasam Sehattavi Anka Hatale Darana, Sri Lanka Apanayan Sangvardhana Panata Yatate, විශේෂයෙන්ම සෙස්බදු අඩු කිරීම පිළිබඳව මේ සාකච්ඡාව නැත්තම් විවාදයේ පැවැත්වෙන මොහොතේ මම කියන්න සතුටුයි. ඇත්තරම මේ සෙස්බදු විශේෂයෙන් ඉලක්ක වෙලා තිබෙනවා. පහුගිය කාලයක් මුළුල්ලේ අපි බලාපොරොත්තුෙන් හිටියා මේ රටේ දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම පිළිබඳව. දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම හරහා ඒ ලැබෙන කිසියම් ආදායමක් තිබෙනවා නම් මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම කුළුබඩු ආශ්‍රිත විශේෂ දිස්ත්‍රික්ක රාශියක් තිබෙනවා මේ රටේ ශ්‍රී ලංකාවේ. එහෙම දිස්ත්‍රික්කයක් තමයි අත්‍තරම මහනුවර දිස්ත්‍රික්කය. මහනුවර දිස්ත්‍රික්කයේ අත් වශයෙන්ම කුළුබඩු මා හිතනවා රාජධානියක් තිබෙනවා කියන එකයි මම කියන්නේ. මේ සෙස්බදු අඩු කිරීම පිළිබඳව අත්‍තරම කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන වලට ලෝක වෙළඳපළක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද ඒ සෙස්බන්දෙන් ලැබෙන ආදායම තනිකරම වියදම් කරන්න පුළුවන් වෙනවා. ඒ කර්මාන්තයේ නියැලෙන ගොවියන්ට නිෂ්පාදකයන්ට මේ මුදල් යොදන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි දන්නවා විශේෂයෙන්ම කොයිබ් වසංගතය පිළිබඳව දැඩි අවධානමකට පත් වෙලා තියෙන කාලයක මේ කොයිබ් වසංගත තත්ත්වයට නැත්තම් මූණ දෙන්න අදාළ සෞඛ්‍ය සම්පන්න උපකරණ වලට අදාළ
සෙස් බදු පිළිබඳවත් අද මේ සාකච්ඡාවේ අවධානයට යොමු වෙලා තිබෙනවා. මම කියන්න ඕනේ අත් වශයෙන්ම මෙන්න මේ කාරණාව නියෝජ්‍ය සභාපති කාර්ක සභා සභාපතිතුමනි, මේ අපේ රජය ඇත්තටම මේ වෙලාවේ ඉතාමත්ම සංවේදී සහ ලෝකයේම ඉතාම ප්‍රකම්පණයට ලක් වෙලා තියෙන අවස්ථාවක තමයි මේ විවාදය අපි අද මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පවත්වන්නේ. අපි මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පවත්වන මේ සාකච්ඡාවෙන් එළියේ ශ්‍රී ලංකාවේ මහ ජනතාව ඉතා එක්තරා විදියක ලෝක ප්‍රජාව වගේම යම්කිසි භීතියකට ලක් වෙලා තිබෙන වෙලාවකයි අපි මේ කතා කරන්නේ. මේ කතාවේදී අත් වශයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ප්‍රමුඛ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය මේක විශාල අවධානමක් කොට ලබාගෙන මේ රජය මහ ජනතාවට අපහසුතාවයන් අවම වන පරිදි මේ ක්‍රියාකාරීත්වය ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මම කියන්නේ මාධ්‍ය සංදර්ශන වලදී විපක්ෂය ගොඩනගන්න උත්සාහ කරන ජනතා මතය වෙනස් කරන්න හදන නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳව මා මේ වෙලාවේ අවධානය කරනවා. මම කියනවා ඊයේ රාත්‍රී පැවැත්වුණ ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහන, මගේ උගත් මිත්‍රයා මේ පාර්ලිමේන්තුවේ අද අසුන්ගෙන සිටිනවා අපේ හෙක්ටා අප්පුහාම අපේ උගත් මිත්‍රයා, අතවසේ මෙතුමා වගේම ජනතා විමුක්ති පෙරමුණේ එහා පැත්තේ විජිත හේරත් මැතිතුමත් මේ වැඩසටහනට සහභාගී වුණා. ඒ වෙලාවේදී අතවසේ මගේ මිත්‍රයා හෙක්ටා අප්පුහාම මැතිතුමා ගැන මම කිසිදු විවාදයක් කරන්නේ නැහැ. නමුත් මාක්ස්වාදයේ මත පදනම් වෙච්චි සමාජවාදී දේශපාලන දර්ශනය මත රාජ්‍ය පීඨවණ්ඩ සිහින මවමින් ඉන්න විජිත හේරත් මැතිතුමා ඒ වෙලාවේ කියා හිටියා, හෙට පැවැත්වෙන්න අපි කිව්වා. ඒ මොහොතේදී මහසමහිදනේ මා සමග අපේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රෝහණ දිසානායක මන්ත්‍රීතුමා සහභාගී වුණා. මම මේක උදාහරණයක් විදිහට ගන්නේ. මේ උදාහරණය මම කියන්න උත්සාහ කරන්නේ ජනතා මතය වෙනස් කරන්න මේ රජය ගෙනියන වැඩපිළිවෙල, මේ කොරෝනාව වෙනුවෙන් මේ කොරෝනා ව්‍යාප්තිය ඒක පාලනය කිරීම
සඳහා
විශාල වැඩ කොටසක් ආණ්ඩුව කරගෙන යනවා. මෙයා උත්සාහ කරනවා මෙයා අපි බොහොම සැහැල්ලුවට ගන්න බව, මෙයා අවචාවෙන් සලකන බව නැහැ. ලෝකේ කිසිදු රටක PCR පරීක්ෂණ නොමිල කරලා ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනල්ලා ඇම්බියුලන්ස් සේවාවක් යොදවලා යම් කිසි නිවසක ඒ වගේ රෝගියෙක් තත්වයකින් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් ඒ නිවසට ගිහිල්ලා ගෙනල්ලා යුද හමුදාව, ආරක්ෂක හමුදාව, පොලිසිය, අය සෞඛ්‍යංශ මේ සියලු දෙනා එකතන පිටවල මේ රජය කරන ක්‍රියාවලිය ඉතාලියේ තිබ්බද, ඇමරිකාවේ තියනවද, ලෝකෙ කොයි රටේද මේ වගේ ආරක්ෂිත වැඩපිළිවෙල ගෙනියන්නේ කියලා මම ඔබතුමාගේ මේ වෙලාවේ ප්‍රශ්න කරන්න කැමති. අර වැඩසටහනේදී කියනවා ඇත්තටම ගම්පහ මොකද්ද වෙලා තියෙන්නේ, කෝ නිරෝධායන මධ්‍යස්ථාන පිළිබඳව, ඒ ආහාර බෙදීම පිළිබඳව මේ අය ප්‍රශ්න කරනවා. අර ජනමාධ්‍ය හරහා රටට කියනවා අපි කිසිවක් රජයක් විදිහට කරන්නේ නැහැ කියලා. අද මෙතෙන්දි ප්‍රසන්න රණතුංග දරු අමාත්‍යතුමා කීවා ඒ නිරෝධායන ලක් වෙන හැම පවුලකටම ආහාර මළු ලබා දීමට එතුමා කටයුතු කරපු බව අද මේ සභාවේදී කිව්වා. ඒ වගේම අපි කියන්න ඕන විජිත හේරත් මේ ගරු මන්ත්‍රීතුමා ඒ ජනමාධ්‍ය හරහා රටට කියනවා අපෙන් අහනවා හෙට මේ කොරෝනාව ගැන හෙට මේ ප්‍රතිකාර දීම එසේත් නැතිනම් මේ ආධාර දීම පිළිබඳව සාකච්ඡාවක් මේ සභාවේ පැවැත්වෙනවද කියලා, හෙට බදු පනත පැවැත්වෙන්නේ කියලා එයා තර්ක කරනවා. බදු පනත් ඇස්සේ මේ සියලුම දෙනා කතා කරේ කොරෝනාව පිළිබඳව. ආණ්ඩුව එක පැලට හිටගෙන ඉන්නවා මේ කොරෝනා වසඟදී හෙට පුළුවන් නම් නතර කරන්න. මම කියනවා මේ අය දේශපාලනේ සෙල්ලමක් කරගෙන කොරෝනාවත් එක්ක බද්ධ කරගෙන මේක කරන්න එපා කියලා මම කියනවා. කොරෝනාවේ දේශපාලනේ ගන්න එපා. මේකේ අපේ චිත තිබ්බත් ලෝක ප්‍රජාවට කොරෝනාවට තිත තියෙන දවසක් වෙනකන් අපිට අවධානමක් තියෙනවා. එහෙම නැතුව අපි මේ කතා කරන්නේ උද්දාමයට පත් වෙලා නෙවෙයි. මේක ලොකු අවධානමක්. ඒ නිසා මේ අවධානමත් එක සෙල්ලම් කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ මම කියන්නේ මාක්ස්වාදයයි ඔබගේ දර්ශනය, සමාජවාදයයි ඔබගේ දර්ශනය. නමුත් ඔබගේ දර්ශනය තුල ඇත්තේ නැහැ. මම කියනවා අපේ උගත් මිත්‍රයන්ට ඒ ඔහු ප්‍රකාශ කරන්නේ අද මේ කොරෝනා පිළිබඳව ආධාර බෙදීම් පිළිබඳව
සාකච්ඡා.
මම කිව්වා පුළුවන් නම් ජාතික රූපවාහිනියේ මේක නරඹනවා නම් පෙන්නන්ට අද අපි සියලු දෙනා රජයක් විදියට කතා කරන්නේ ක්‍රියා කරන්නේ කොරෝනාව හෙට නතර කරන්න පුළුවන් නම් අපි නතර කරනවා. මේක අපේ පාලනයෙන් බැහැරව දෙයක්. ගම්පහ ජනතාවට අපි කියනවා ඔබ පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මමත් අපි කම්පණයට වෙලා තියෙනවා. ඒ නිසා මේ කම්පිත මොහොතේ කොරෝනාවෙන් දේශපාලන වාසි ගන්න එපා කියලා මම කියනවා. ඔබ ජනතා විමුක්ති පෙරමුණ ජන විඥාණයට කරුණ කරපු නිසා ජන විඥාණය තේරුම් ගත්තේ නැති නිසා ඔබ අද වෙලා තියෙන්නේ මේ කතාව
කරනකොට
නියෝජිත එක්කෙනෙක් ඉඳගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඇයි ඔබට ජනතාවගේ දිගින් දිගටම අප්‍රසාදයයි මතුවෙන්නේ? මේ කාරණාව ජනතා විමුක්ති පෙරමුණ ඔබ තේරුම් ගන්න ජන විඥාණයත් එක්ක සෙල්ලම් කරන්න එපා. බොහොම ස්තුතියි ඔබතුමාට.
Thank you. Honorable Hector Apuwami, you have 6 minutes.
ඔබට ස්තුතියන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. පළමුවෙන්ම කියන්න ඕන අර ළමයෙකුට පොල් ගහක් ගැන රචනාවක් ලියන්න කියපුවම ළමයා පොල් ගහ ගැන පොඩ්ඩක් ලියන ගමන් ඒ පොල් ගහේ බැඳලා හිටියලු හරකෙක්. ඊට පස්සේ රචනාව පොඩ්ඩක් යනකොට ලියලා තියෙන්නේ පොල් ගහ ගැන නෙවෙයි හරක ගැන. ඒ නිසා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලත් එහෙමයි කියන එක තමයි මට පටන් ගන්න තියෙන්නේ. අද අපනයන විශේෂයෙන්ම අපනයන සංවර්ධන පනතේ සංශෝධන ඉදිරිපත් කරන මේ මොහොතේ මට කතා කරන්න තියෙන මේක හේතුව තමයි දැන් මෙතන කතා කරපු අමාත්‍යතුමාලා කීප දෙනෙක් කිව්වා අපනයනය සම්බන්ධව මේ ආණ්ඩුව අරගෙන තියෙන ප්‍රතිපත්ති මොනවද කියන එක. ඒ ප්‍රතිපත්තිවල කිව්වා සමහර භාණ්ඩ ආනයනය කරන්නේ නැතිව අපි ඉන්නවා, අපි ඒවා මෙහි නිෂ්පාදනය කරනවා. අපි
order please. Honorable Vasanthe Yapa Bandara to the chair.
කතා කරන්න.
ඔබ සූති මුලාසන හබේන කරු මන්ත්‍රීතුමනි. එහෙමනම් අර ප්‍රතිපත්තිය ගැන කතා කරා. ආනයන අඩු කරලා අපේ නිෂ්පාදනය වැඩි කරලා ජාතික නිෂ්පාදන ඊළඟට අපනයනය වැඩි කරන්න වැඩපිළිවෙල හදනවා කියලා නිෂ්පාදනය කරන. දැන් අපිට මේ ආරංචිය ලැබෙනවා මේ වෙලාවේ මේ බොහෝ දේවල් කතා කරපු මේ වෙලාවේ මම එකයි කිව්වේ මේ හරක ගැනයි ආණ්ඩුව වැඩ කරන්න කියලා පොල් ගහගෙන නෙවෙයි කියන එක. මොකද මෙතනදී හඳුන් කූරට ගන්න ඉරට්ටෙත් ටොන් ගණනාවක් චීනෙන් ගෙන්නන්න අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාවක් දමලා කියලා අපිට දැන් ආරංචිය ලැබෙන. ඒ ආරංචිය ලැබෙද්දී මෙතන අපිට ලැබෙනවා කිලෝ එකකට රුපියල් 275ක් 300ක් අතර ප්‍රමාණයක බදු අඩු කිරීමකුත් මෙතන සඳහන් වෙලා තියෙනවා කියලා. හැබැයි දෙයනේ මේ පනතෙනම් එවැනි සංශෝධනයක මේ සංශෝධනය වෙන කිසි දෙයක් ඇතුල් වෙලා නැහැ. එහෙමනම් මේ ආණ්ඩුවර මම කියපු විදිහට මේ රටේ හඳුන් කූර හදන්නත් පිට රටින් ඉරට්ට ගෙන්නනවා නම් තමුන්නාසලා අද මෙතන කතා කරපු සියලු දේවල් මහා පට්ටපල් බොරු වෙන. ඒතර මම ඒකයි කිව්වේ අපි පොල් ගහ ගැන රචනාව ලියන්න දුන්නාම ආණ්ඩුවට හරක ගැන ලියන එක නෙවෙයි කරන්න ඕන. පොල් ගහ ගැන ලියන්න ඕන. එතකොට තමුන්නාසලා අද අපේ පසුබෙලා අපේ ගරු මන්ත්‍රීතුමන්ලට සිද්ධ වෙලා තියෙනවා මේ පොල් ගහ ගැන ලියන්න තියෙන එක හරක ගැන ලියද්දී ඇමතිවරු ටික තමුන්නාසලට මේ කරබාගෙන මේක දිහා බලාගෙන. ඒ නිසා මේක කියන ගමන්ම මට විශේෂයෙන්ම මුලාසන වෙබන ගරු මන්ත්‍රීතුමනි මට කියන්න ඕන අපේ දිස්ත්‍රික්කයේ සම්බන්ධව ගත්තා. අපේ දිස්ත්‍රික්කයේ ඉතාමත්ම ස්වයංපෝෂිත දිස්ත්‍රික්කයක් පුත්තලම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගත්තා මේ සිමෙන්ති කර්මාන්ත ශාලාවත් ලංකාවේ රජයට අයත් තිබෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවක් තිබුණා. මේකට අවශ්‍ය කරන සියලු අමුද්‍රව්‍ය පුත්තලම් ප්‍රදේශයේම තියෙන. හැබැයි අපි මොන හෝ හේතුවකට අපි තිබිච්ච ආණ්ඩු සියලු දෙනාම මේක වෙන රටක මිනිහෙකුට දීලා වෙන කම්පැනියකට දීලා රටට ලැබෙන්න තියෙන විශාල ආදායමක් අපි නැති කරගෙන තියෙන. මේ සිමෙන්ති නිෂ්පාදනය අපි කරන්න ඕන අපේම රජය විසින්, එහෙම නැත්නම් අපේ රටේ මිනිහෙකුට මේක දෙන්න. හැබැයි අපි විදේශ රටකට මේක දීලා මේ විදේශ රටක කම්පැනියක් අත මේක කරද්දී සියලු දේවල් සූරාගෙන යන විතරක් නෙවෙයි ඒ ප්‍රදේශය විනාශ කරමින් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මේ සිමෙන්ති නිෂ්පාදනය ගැන පුත්තලම් දිස්ත්‍රික්කයේද විශාල ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම විශාල අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව ලබා ගන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ ප්‍රදේශය ගත්තහම එළවලු සම්බන්ධව අපනයන, ඊළඟට මාළු සම්බන්ධව, ඉතින් ඉස්සන් ඇතුළු අනිකුත් නිෂ්පාදන විශේෂයෙන්ම ඒකටත් එක්ක එකතු වුණාම ගත්තහම අපේ ප්‍රදේශය ගත්තහම පොල් නිෂ්පාදන තියෙනවා. කොහු නිෂ්පාදන තියෙන. ඒ වගේම අපේ ප්‍රදේශයේ නිපදවනවා පැහැදිලිව පිඟන් වීදුරු එයා සමානවම ලුණුත් නිෂ්පාදනය. අපිට අපනයනය ගැන ගත්තහම අපේ ප්‍රදේශය අඩුගානේ දැන් අපේ ප්‍රදේශයේ කල්පිටිය ප්‍රදේශයේ ගොවියට පොහොර ටිකවත් ගන්න විදියක් නැහැ. වනාතවිල්ලුවේ ප්‍රදේශයේ ආනෝඩු ප්‍රදේශයේ ගොවියට පොහොර ටිකවත් ගන්න විදියක් නැහැ. හැබැයි අපනයන භෝග විශාල වශයෙන් ගන්න ප්‍රදේශයක් මේ. අපනයන වලින් විශාල ප්‍රතිලාභයක් රට ගන්න පුළුවන් ප්‍රදේශයක්. හැබැයි මේ ප්‍රදේශ හඳුනාගෙන යම්සි වැඩපිළිවෙලක් ඔබතුමා ළඟ නැහැ. අපි ඉල්ලීම කරන්නේ කරුණාකර මෙවැනි දිස්ත්‍රික්ක පිළිබඳව විශේෂයක් දක්වලා දිස්ත්‍රික්කයේ ජනතාවත් වාඩි කරගෙන දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලන සියලු දෙනාවත් වාඩි කරගෙන ඒක ප්‍රාදේශීය වශයෙන් වෙන්න පුළුවන් පාර්ලිමේන්තු වශයෙන් වෙන්න පුළුවන් සියලු දෙනා වාඩි කරගෙන රටට වැඩදායි යමක් කිරීම තමයි වැඩපිළිවෙල අපි ඉල්ලන්නේ. මේ අපි දැක්කා මෙතන සිමෙන්ති නිෂ්පාදනය සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. හැබැයි මම ඒකයි මේ සිමෙන්ති ගැන ගත්තේ. ඒ නිසා මේ වෙනේ දිස්ත්‍රික්ක බොහොමයක් තියෙනවා මට අහන්න ලැබුණා කුළුබඩු සම්බන්ධව රබර් ගැන තවත් නිෂ්පාදන සම්බන්ධව ගොඩක් ගැන ගත්තා. හැබැයි අපි මොන තරම් මේ කතා පැවැත්වුවත් මේව අවසානයේ සිද්ධ වෙන්නේ අර හරකයි පොල් ගහයි වගේ අර කම්පැනි එක්ක තියෙන සම්බන්ධතාවය අනුව අපනයනය සීමා වෙනවා ආනයනය වැඩි වෙනවා. ඔය මොනවා කරන්න හැදුවත් ජනාධිපතිතුමාට කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඇමතිවරුන්ගේ තියෙන මේ වැඩපිළිවෙල තුළ මේක කඩාවැටෙන නිසා මම හිතනවා අපි සියලු දෙනාගේ වගකීම රට ගැන හිතනවා නම් මේ කොවිඩ් ගැනත් මේක තමයි කියන්න තියෙන්නේ. කොවිඩ් ගැනත් පැහැදිලිව කියන්න තියෙන්නේ අපි රටට නිත්‍යයක් දැම්මා නම් ඒක ආදර්ශයක් වෙන්න ඕන. ඊළඟට අපි මේ රටේ විනාශයක් සිද්ධ වෙගෙන යනවා ව්‍යසනයක් සිද්ධ වෙනවා නම් ඒ ව්‍යසනයට අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ජනතාවට ලබා දීම අපි සියලු දෙනාගේ වගකීම. ඒ වගකීම ගැන තමයි හැම දිනෙකම මේ කතා කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. තමුන්ගේ වාසියට නෙමෙයි මේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ ගැන ඇස්සරලා බලලා තමුන් කටයුතු කරන එක තමයි ආණ්ඩුව වගකීම. ඒ ආණ්ඩුව වගකීම හරියට ඉෂ්ට කරොත් විපක්ෂයට කතා කරන්න දෙයක් නැති. ඒ නිසා විපක්ෂයේ රාජකාරිය අපි හරියට ඉෂ්ට කරනවා. තමුන්ආසල ආණ්ඩුවක් හැටියට ඒ රාජකාරිය හරියට ඉෂ්ට කරන්න කියලා විශේෂ ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
Thank you. ගරු මුජිබ රහමාන් මන්තුම
ස්තුති කරු සභාපතිතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන්ම අද උදේ අපේ සභානායක අපේ විපක්ෂ සංවිධායකතුමා මතු කළා කථානායකතුමාත් එක්ක රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධව තොර කථානායකවරයා දැනුම් දුන්නා සභාවට එතුමාට ඉල්ලීම කරන්න එතුමා ඒක වහම දැනුම් දෙන්නම් කියලා අදාළ ආයතනයට එතුමාව ගෙන්නන්න. ඒකට අද වෙනකොට මේ වෙනකොට ඒ දැනුම් දීලා සිරුර දීලා කරලා දීලා තිබෙනවා. නමුත් එතන ඉන්න වෛද්‍යවරයා කියනවා එතුමාගේ PCR පරීක්ෂණයක් කරන්න නැතුව පාර්ලිමේන්තුවට එවන්න බැහැයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත් PCR පරීක්ෂණ කරලා නැහැ. ඒක මන්ත්‍රීවරයෙක් හැරෙන්නේ. අපි කාටවත් පාර්ලිමේන්තුවට එන්න PCR පරීක්ෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මං හිතනවා මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න තියෙන අයිතිය මොකක් හෝ නොපෙමෙන හස්තයක් මගින් නවත්තනවායි කියලා තමයි හැඟෙන්නේ. එහෙනම් මුලාසුනේ ඔබතුමාගේ අවධානයට යොමු කරන මේක කථානායකතුමාට දැනුම් දීලා වහාම එතුමාව පාර්ලිමේන්තුවට ගෙන එන්න තියෙන අයිතිය ආරක්ෂා කරලා දෙන්න
කියලා. ඒ පිළිබඳව මම කථානායකතුමාට දැනුවත් කරනවා ගරු මන්තුමා. ඔනබල් චාමර සම්පත් දසනායක You have 6 minutes.
මුලාසනෙ ගරු මන්ත්‍රීතුමනි අද අපනයන පිළිබඳ 52ක් සම්බන්ධව විවාදයට ගන්න මේ මොහොතේ විපක්ෂයේ පක්ෂයේ විවාද කීපයකට මම මේ වෙලාවේ අපි අහුම්කම් දුන්නා. විපක්ෂයේ අපනයන සම්බන්ධ කතා කරපු මොහොතේ ඉඳන් උදේ ඉඳන් සමහර මන්ත්‍රීවරුන්ට හරි විජිත හේරත් මන්ත්‍රීවරයා විවාදයට එකතුනේ අපනයනය සම්බන්ධ නෙමෙයි කතා කරේ මදුෂ්ගේ ඝාතනය ගැන. මදුෂ් ගැන තමයි හරි කනගාටුවෙන් විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරේ පාර්ලිමේන්තුවේ. විජිත හේරත් මන්ත්‍රීතුමා අද නෑ මෙතන මේ වෙලාවේ. මේ වෙලාවේ කියන්න ඕන සමහර මන්ත්‍රීවරු ඇහුවා මරුසිරා මරනකොට මරුසිරා මරලා දෙල්ලුවේ කියන එක ගැන ඒ කාලේ කතාවක් ගියා. එල්ල ලාද මෙරුවේ මර ලාද එල්ලුවේ කිය. මරුසිරාම තමයි. ඒ වගේම තමයි මදුෂ් කියන්නේ අපේ රටේ සල්ලි ඩුබායි වලට අපනයනය කරපු. ඩුබායි වලට අපේ සල්ලි අපිට මොකද හාල් පොල් ගෙනත් දීලාද? අපිට මිරිස් තුන පහ ගෙනත් දීලාද? ඈ අපිට තිරිඟු පිටි ගෙනත් දීලාද? නැත්නම් අපිට සැමන් ගෙනත් දීලාද? නැහැ. අපේ අහිංසක ජනතාවට කුඩු ගෙනත් දීලා මදුෂ් ඩුබායි වල වැජවෙන්ඩ ගෙවල් 3-4 මදුෂ්ට අයිතිය තියෙනවා අද ඩුබායි රාජ්‍යයේ තියෙනවා. හැබැයි අපේ සමහර මන්ත්‍රීවරු මදුෂ්ගේ ඝාතනය ගැන අර ඒ කාලේ සින්දුවක් තිබ්බනේ. එල්ලලාද මෙරුවේ මරලාද එල්ලුවේ කියලා මරුසිරා මරපු වෙලාවේ. ඒ වගේ අද අපේ සමහර විපක්ෂ මන්ත්‍රීවරු ඒ ගැන අද අනුකම්පා වෙනවා. මේ රටේ කොච්චර පවුල් අද එළියට ගිහිල්ලා තියෙනවද මේ කුඩු නිසා? කොච්චර පවුල් අතරමං වෙලා තියෙනවද? අපි වගේ පුංචි රටක දුප්පත් රටක මුදල් කොච්චර ප්‍රමාණයක් අද මේ රටෙන් ඩුබායි වලට වෙනත් රටවලට මේ ජාවාරම මෙහෙවපු ඩුබායි වගේ රාජ්‍යයක ඉඳගෙන සැප විඳගෙන අනුන්ගේ මුදල් වලට අහිංසක ජනතාවගේ මුදල් වලට කොච්චර සැප විඳපු උදවියද ඔය? ඒ ගැන කනගාටු වෙන ගැන විපක්ෂය ගැන අපේ කනගාටු මේ වෙලාවේ ප්‍රකාශ කරන්න. ඒ නිසා අද මේ අපනයනය කියන එක මේ කොවිඩ් වසංගතය ගැන අද ලෝකෙම කතා කරනවා. ඇමරිකාවේ ජනාධිපති අතෑරලා දැම්මා. ඇමරිකාවේ ජනාධිපතිට කොවිඩ් ඇදුනා. අද චීනේ හැදිච්ච රට සමහර වෙලාවෙදී චීනේ ආය නැගිටිනවා ආය වැටෙනවා. අද ඉන්දියාව අපේ රටට ගොඩාක් ඉහළින් ඉඳපු රටක්. ඒ රට අද කොවිඩ් වලින් අසරණ වෙලා තියෙනවා. ඉතින් අපේ රටෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. අපි තේරුම් ගන්න ඕන රටක් ඇඩියට අපිට හොඳම අවස්ථාව තමයි හරිනම් මේ අවස්ථාව තමයි අපිට තනියෙන් නැගිටින්න. අපි කල්පනා කරනවා රටක් ඇඩියට නැගිටින්න ඕන නම් මේ රටක් ඇඩියට නැගිටින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකද අපි හැමදාම විවෘත ආර්ථිකයත් එක්ක 77 ඉඳන්ම මේ 2020 වෙනකන් 2018 මේ කොවිඩ් එනකන්ම විවෘත ආර්ථිකයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු 77 විවෘත ආර්ථිකය 77 තිබ්බ ආර්ථිකය නවත්තලා විවෘත ආර්ථිකය ඇවිල්ලා 2015 2016 වෙනකොට මිනිස්සු කතා කරන්න පටන් ගත්තා නැවත ඇන්නම් පෙරේරා ගැන සිරිමා බණ්ඩාරනායක මැතිනීලා ගැන. හැබැයි ඒ කතා කිරිල්ල කතා කරන්න පටන් ගත්තේ අනේ 77 තිබිච්ච විදියට අපේ රට තිබ්බනම් අද අපි කොතනද කියන එක. අපි එහෙමනම් මොකද අපි කරන්න ඕන? අවුරුදු 40ක් අවුරුදු 45කට පස්සේ නැවත අපිට විතරක් නෙමෙයි මේක. ලෝකයේ හැම රටක්ම අද කල්පනා කරලා තියෙනවා රටින් පිටරටට යවන දේවල් යවලා තමන්ගේ රටේ දේවල් තමන්ගේ රටේ තියෙන සම්පත් ආරක්ෂා කරගෙන රටේ තියෙන සම්පත් එළියට යන්න. අද උඩරට අපේ ගම්මිරිස් කොච්චර ගෙවල් වල තියෙනවද? වියට්නාමෙන් ගම්මිරිස් ගෙනල්ලා වියට්නාමයේ ගම්මිරිස් ප්‍රතිපාණය කිරීම නිසා අද හල්දුම්මුල්ල වගේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල සමහර ගෙවල් වල ගම්මිරිස් කිලෝ 1-4000 තියාගෙන ඉන්නවා. අපිට මිලක් එයි කියලා. සා පිරිසුදු ගම්මිරිස් ටික අපි අපනයනය කරන්න ඕන. ඒ වගේම තමයි අද මගේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ දළු ව්‍යාපාරයේ ලෝකයේ හොඳම තේ කොළ නිෂ්පාදනය කරපු රට අපි. අපිට පස්සේ ඒ කෙන්‍යාව පටන් ගත්තා. අපිට පස්සේ පටන් ගත්ත කෙන්‍යාව අපිට ඉස්සරහට ගිහිලා තියෙනවද? අපිට පස්සේ පටන් ගත්ත කෙන්‍යාව අපිට වඩා ගොඩාක් ඉස්සරහට තේ වලින් ගිහිලා තියෙනවා. ඒ නිසා කසල තේ නවත්තලා තේ කොළ ටික නිවැරදි වෙලාවට ක්‍රමානුකූලව අපි ලෝකෙට දෙන්න පටන් ගන්න ඕන. ඒක තමයි අපි රටක් ඇටියට නැගිටිනා නම් අපේ සම්පත් අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියනවා
You have another 2 more minutes.
අපේ අපනයන අපි වැඩි කරගන්න ඕන. අපේ අපනයන වැඩි කර ගැනීම තුලින් තමයි අපිට රටක් හැටියට අපිට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ කියන එක අපි කවුරුත් තේරුම් ගන්න ඕන. කොවිඩ් කිය කොවිඩ් ප්‍රශ්නේ මුලට දාගෙන කොවිඩ් වල තියෙන භයානකකම භයානත්වයේ තියෙනවා තමයි. භයානකකම පෙන්න අපි පස්සට යනවා. අපි පස්සට ගිහිල්ලා හරියන්නේ නැහැ. කොවිඩුත් එක්ක අපි නැගිටින්න බලන්න ඕන. කොවිඩුත් එක්ක නැගිටිනොත් තමයි අපි රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කොවිඩුත් එක්ක කොවිඩ් තියනවා කිය අපි පස්සට ගියොත් අපේ රටට මොකද වෙන්නේ? කොවිඩුත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන රටක්.
ඒකට තමයි අපි දැන් පටන් ගෙන තියෙන්නේ. අපි හදාගෙන අපි ගන්න සූදානම් වෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. අද මේ කොවිඩ් එකේ හොඳ පැත්ත හා නරක පැත්ත දෙපැත්තක් තියෙනවා. අද ලෝකයේ ඕෂන් ස්තරය චීනේ බීජින් වගේ බීජින් වල වගේ පහුගේ කොවිඩ් එන්න කලින් මොනතරම් පරිසර දූෂණයක් තිබ්බද ඒ පැත්ත පැති දෙකම තියෙනවා හොඳ හා නරක. අද ලෝකෙට ඒකනත් අපි අවධානය යොමු වෙන්න ඕන. මේ වගේ වසංගත රෝග අද අපිට මේ අද ඊයේ නෙමෙයි. ඈ මිනිස්සු ඉස්සර ගෙවල් වලට යනකොට ගොම ගාලා තියෙනවා ගෙදර. කොහම හතු එල්ලලා තියෙනවා. කහා ඉසලා තියෙනවා. ඇයි ඒ? වසංගත රෝග වලට මිනිස්සු මූණ දීපු ක්‍රමවේද තියෙනවා. ඒ වසංගත රෝග වලට මූණ දෙනවා නම් අපි වෙන් ඒවට මූණ දෙන්න ක්‍රමවේද අපි හදා ගන්න ඕන කාලය අපිට
කාලය අවසන්යි.
අපට ලැබිච්ච කාලය ප්‍රමාණවත් නොවුණත් ඒ ලබා දීපු කාලය ගැන ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා.
Honorable S.V. Radhakrishnan, you have 8 minutes.
தவைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்றைய இந்த ஏற்றுமதி சம்பந்தமான இந்த விவாதத்திலே பேசுவதற்கான சந்தர்ப்பம் கிடைத்ததற்கு நன்றி. விசேஷமாக இலங்கையினுடைய ஏற்றுமதியிலே ஒரு காலத்திலே பிரதான இடம் வகித்தது தேயிலை என்பது எல்லோருக்கும் தெரிந்த ஒரு விஷயமாகும். தேயிலை, ரப்பர், கொக்கோ போன்ற பல்வேறு ஏற்றுமதி காலங்களிலே இன்றும் தேயிலை ஏற்றுமதியாக ஏற்றுமதிக்கு கிராக்கி இருக்கின்றது என்பதை நாங்கள் எல்லோரும் அறிந்த விஷயம். அந்த வகையிலே இலங்கையினுடைய தேயிலை ஏற்றுமதியிலே இன்று 70% தேயிலை சிறுபோக சிறு தொழில் சிறு கைத்தொழில் உற்பத்தியாளர்கள் உற்பத்தி செய்வதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஏனைய 30% தான் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சி மூலமாக உற்பத்தி செய்கின்ற தேயிலை உற்பத்தியை வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்கின்ற ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. அதே நேரத்திலே இன்று இந்த தேயிலை ஏற்றுமதியிலே பெறுகின்ற செஸ் வரி என்று சொல்லப்படுகின்ற செஸ் வரி இன்றும் தேயிலைக்கு அதிகமாக இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த செஸ் வரியின் மூலமாக பெறப்படுகின்ற இந்த வரி அந்த பகுதியிலே வேலை செய்கின்ற மக்களுக்கு இந்த விதமான பிரயோசனமும் இல்லாத ஒரு நிலையை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஒரு அரசாங்கத்துக்கு வரி தேவை என்பதை நாங்கள் எல்லோரும் உணரக்கூடிய ஒரு விஷயம். ஆனால் இந்த செஸ் வரி மூலமாக பெறுகின்ற ஒரு கணிசமான பகுதியை அந்த பெருந்தோட்ட கைத்தொழில் செய்கின்ற அந்த மக்களுக்கு இன்று நிவாரணமாகவோ அல்லது அந்த மக்களுடைய சுபசாதன அதாவது அவர்களுடைய அபிவிருத்தி சம்பந்தமான விஷயங்களுக்கு பாவிக்கின்ற ஒரு நிலையை இன்று இல்லாதிருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. கடந்த காலங்களிலே 50 ரூபாய் சம்பள உயர்வு என்று பேசிய பொழுது இந்த செஸ்வரி மூலமாக கிடைக்கப்பெற்ற டீ போர்ட் மூலமாக கிடைக்கின்ற அந்த காசு 600 மில்லியன் ரூபாய் ஒதுக்குவதாக எங்க அரசாங்கமும் சொன்னது, எல்லாரும் சொன்னாங்க. ஆனா அது நிறைவேறவே இல்லை. அந்த தோட்ட மக்களுக்கு எந்த விதத்திலும் அந்த பணம் போய் சேரவில்லை என்பது எங்களுடைய மனத்தாங்கலை இன்று நாங்கள் சொல்ல வேண்டிய கட்டாயமாக இருக்கின்றது. ஆகவே இன்று கூட அந்த செஸ்வரியால் பெறுகின்ற அந்த வரியின் மூலமாக தோட்ட தொழிலாளருடைய அந்த பல்வேறு துன்பங்களுக்கு அனுபவிக்கின்ற அந்த மக்களுடைய தேவைகளை பூர்த்தி செய்வதற்கான நடவடிக்கை எடுக்க முடியும் என்பது என்னுடைய இந்த கருத்தாக இருக்கின்றது. விசேஷமாக இன்று மைக்ரோ கடன் என்று சொல்லப்படுகின்ற கடன் இன்று பெருந்தோட்டங்களிலே பெண்களை மிகவும் கஷ்டப்படுத்துகின்ற ஒரு சூழ்நிலைக்கு கொண்டு வந்து தள்ளியிருக்கின்றது. விசேஷமாக பெண்கள் இன்று கடன் எடுத்து அதை கொடுக்க முடியாமல் பிறகு அங்கு வந்துகின்ற அந்த மிரட்டுவர்களுடைய வேதனையின் மூலமாக பல்வேறு கடன்பட்டு அந்த கடனை அடைக்கக்கூடிய சூழ்நிலையிலே இன்று பெருந்தோட்ட மக்கள் தள்ளப்பட்டிருக்கின்றார்கள். ஆகவே இந்த செஸ்வரி மூலமாக என்னுடைய யோசனை ஒன்று, இந்த செஸ்வரி மூலமாக டீ போர்ட் ஒரு சிறிய கடனை கொடுத்து அந்த கடனை அறவிடுவதற்கான வழிவகைகளை செய்ய வேண்டும் என்பது இந்த சபைக்கு நான் பிரேரிக்கின்றேன். அதே போல இன்று கொரோனா இந்த உலகம் முழுக்க இருக்கின்றது. அதே போல இந்த நாடிலும் இன்று 2வது தடவையாக பரவி இருக்கின்றது. ஆகவே இந்த பரவுவதன் மூலமாக பெருந்தோட்ட பகுதிகளிலும் இன்று இது பரவி இருக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. விசேஷமாக நகர பகுதிகளில் அதிகமாக இருந்தாலும் நுவரெலிய மாவட்டத்திலே எங்களுடைய பகுதியிலே கிட்டத்தட்ட 173 குடும்பங்கள் கிட்டத்தட்ட 517 பேர் இன்று தனிமைப்படுத்துகின்ற சூழ்நிலையிலே இருக்கின்றார்கள். ஆகவே அவர்களுக்கு எந்த விதமான நிவாரணமும் இதுவரைக்கும் கொடுக்கப்படவில்லை என்பதுதான் எங்களுடைய விசனமாக இருக்கின்றது. ஆகவே இந்த நிவாரணங்கள் கொடுக்கும் பொழுது விசேஷமாக பெருந்தோட்ட பகுதிகளையும் கவனித்து அவர்களுக்கும் இந்த நிவாரணத்தை கொடுப்பதற்கான விஷயங்களை செய்ய வேண்டும் என்பதே என்னுடைய கருத்தாக இருக்கின்றது. அதே போல கௌரவ ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக இருந்த காலத்திலே பெருந்தோட்டத்திலே 37,000 ஏக்கர் காணிகள் இருப்பதாக அடையாளப்படுத்தி இருக்கின்றார். இந்த அதாவது உற்பத்தி செய்யக்கூடிய தரிசு நிலமாக இருந்த இந்த காணிகளிலே உற்பத்தியை மேற்கொள்ளலாம் என்ற விஷயத்தை அவர் கிட்டத்தட்ட 5-6 வருடங்களுக்கு முன்பே அவர் சொல்லியிருக்கின்றார். ஆகவே அந்த காணிகளை அடையாளப்படுத்தி இன்று பிரதான சிறுபோக பயிர்களாக இருக்கின்ற மிளகு, அதே போல கராம்பு போன்ற பல்வேறு உற்பத்தி பொருட்களை ஏற்றுமதி செய்வதற்கான நடவடிக்கை எடுக்க முடியுமானால் நிச்சயமாக அந்த பகுதியிலே இருக்கின்ற மக்களுடைய வாழ்க்கை அபிவிருத்தியை துரிதகரமாக முன்னேற்றுவதற்கான வசதிகள் இருக்கும் என்பதையும், அதே போல இன்று நூரலிய மாவட்டம் அது கண்டி ஏனைய மாவட்டங்களிலும் இன்று மரக்கறி உற்பத்திகள் அதிகமாக இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த மரக்கறி உற்பத்தியை உள்ளூரிலே விற்க போனால் மிகவும் விலை குறைந்து மிகவும் மோசமான நிலையிலே விலை பாதிக்கின்ற ஒரு நிலைதான் இன்று காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதை ஏற்றுமதி செய்வதற்கான வசதி வாய்ப்புகளை முதலிலே நாங்கள் எடுத்துக் கொடுப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். அதற்காக முதலாவதாக கடந்த அரசாங்கத்திலே திரு ஹர்ஷா அவர்கள் இங்கே இருக்கவில்லை, தம்பளையிலே ஒரு கூல்ரூம் கட்டுவதற்கு, அதாவது குளிர்சாதன நிறைந்த ஒரு இடத்தை தெரிவு செய்து அதிலே ஸ்டாக் படுத்துவதற்கான நடவடிக்கை எடுத்திருந்தார். ஆனால் அதுவும் அந்த கடந்த காலங்களில் அது முடியாமல் போய்விட்டது. இதற்கான நடவடிக்கையும் எதிர்காலத்திலே அரசாங்கம் செய்ய வேண்டும் என்பதை நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். இன்று
ஆஸ்திரேலியா
எப்பல் கொண்டு வருகின்றோம். இந்த அப்பல் எல்லாம் என்றைக்கு பிடுங்கப்பட்டதோ யாருக்கும் தெரியாது. அது கூல்ரூம்ல வைக்கப்பட்டு பல வருஷங்களுக்கு பிறகும் பல மாதங்களுக்கு பிறகும் இலங்கையில் காணப்படக்கூடியதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே அதே போல இலங்கையிலும் இவ்வாறான ஒரு குளிர்சாதன நிலையை பயன்படுத்தி இந்த பொருட்களை ஏற்றுமதி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் இந்த நேரத்திலே நான் தெரிவித்துக் கொள்கின்றேன். அதே போல இந்த சிஸ்வரி மூலமாக இன்று பொதுவாக பெருந்தோட்ட பகுதியில் இருக்கின்ற கர்ப்பிணி தாய்மார்கள் பல இன்னல்களை அனுபவிக்க வேண்டிய சூழ்நிலையிலே இருக்கின்றார்கள். ஆகவே அந்த கர்ப்பிணி தாய்மார்களுக்காவது இந்த செஸ்வரி மூலமாக நிவாரணம் கொடுப்பதற்கான நடவடிக்கையை அரசாங்கம் எடுக்க வேண்டும் என்பதை இந்த நேரத்திலே உறுதிப்படுத்தி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ வெரி மச்.